ගර්තරාපේ හාමුදුරුවන් වහන්ස, කල්යාණ මිත්‍රවරුනි, කිසියම් දුරකට භාවනාමය සංසුන්තාවයක් කායිකවත් මානසිකවත් අත්දකින මොහොතේ මදකට අවධානය යොමු කරමු. මේ භාවනාවේ පසුබිම සහ එයින් කෙරෙන කාර්යයන් කිහිපයක් පිළිබඳව භාවනාව පිළිබඳව තිබෙන ජනප්‍රියම අදහස නම් සිත එකඟ කර ගැනීම, සිත එකඟ කිරීම. ඇහුවොත් භාවනාව යන කුමක්ද කියා ඕනෑම වයසක පිරිසකගෙන් බෞද්ධ වේවා අබෞද්ධ වේවා, දේශීය විදේශීය 99%කට වඩා ලැබෙන පිළිතුර සිත එක්තැන් කර ගැනීම. සිතිවිලි ඉවත් කිරීම, සිත හිස් කිරීම, නොසිතා සිටීම. මේ ඉලක්ක, මේ අර්ථකථන වලංගුව තිබුණා බුදුදහම පහළ වෙන්න කලින්. වනගතව ධ්‍යාන වැඩු තවුසන් සහ ඍෂිවරුන් සිටියා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් කලින්. කවදත් හිටියාව ජාතක කතා කියවනකොට වුණත් එහි හිමාලි තවස්තම් වැඩු ධ්‍යාන ලාභී සමාපත්ති ලාභී තවසන් ඍෂිවරුන් ගැන කියවෙනවා. ඒ අලුත් දෙයක් නෙමෙයි. ඒ ඇත්තන් හෙව්වා මෝක්ෂය, විමුක්තිය. මෝක්ෂේ විමුක්තිය හොයන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි සම්පූර්ණයෙන්ම සිතට යටවි, සම්පූර්ණයෙන්ම සිතවිලි සහ හැඟීම් වලට වහල් වී හොයන සුවයක් තිබෙනවා. ඒ සුවය මේ සාමාන්‍ය සමාජයේ හැම දිනාම හොයන සුවය. යමක් මිලේට ගන්න හිතෙනවා. ඒ හිතුණු ගමන්ම ඒ සිතිවිල්ල කෙනෙක්ව අසහනයට පත් කරනවා. හිර වෙලා තියෙන්නේ. ඒ සිතිවිල්ල නිසා පුද්ගලයා සිරකරුවෙක් බවට පත් වෙනවා. ඒතර ඒ නිදහස් වෙන්න නම් ඒ සිතිවිල්ල ක්‍රියාත්මක කරන්න ඕන. ඒතර අදාළදී මිලීට ගත්තාම අන්න නිදහසක් දැනෙනවා. බණින්ද හිතෙනවා. එයා සිතවිල්ලක්. ඉතින් බණින් නැතුව ඉන්න තාක්කල් ඉන්නේ අසහනයකින්, පීඩනයකින්. ඒ සිතවිල්ල ඇවිත් හිර කරනවා පුද්ගලයාව. ඉතින් බණින්ට පුළුවන් වුණොත් නිදහසක් දැනෙනවා. ඒතර මේ නිදහස තමයි සාමාන්‍ය මිනිසුන් ජීවිතේ හෙව්වේ සහ අත්දැක්කේ. ඒයින් එහා ඉලක්කයක්, ජීවිතයක් වැඩි මනත් පරමාර්ථයක් සාමාන්‍ය සමාජයට නෑ. තමන්ගේ සිතිවිලි ක්‍රියාත්මක කිරීම හැර. එනිසා යමක් හිතුණද ඒ දේ ඉෂ්ට කර ගැනීම තමා සැප ලැබීමේ එකම ක්‍රමය කියන මේ අදහස දර්ශනය එදත් තිබුණා අදත් තිබෙනවා. යමක් ඕනෙ වෙනවද ඒ දේ ලබා ගන්නවා. ඉතින් එතකොට දුකක් නැහැ. දැන් මතු පිටින් එහෙම වුණාට අප කවුරුත් ප්‍රායෝගිකව අත්දකින කාරණේ තමා අපට හිතෙන හිතන හැම දෙයක්ම කරගන්න බැරි බව. තරහ එන හැම වාරයකම අපිට බෑ ඒ තරහ පිට කරන්න, බනින්න බෑ, ගහන්න හිතෙන හැම වාරයකම පහර දෙන්න බෑ. නිශ්ශබ්දව ඉන්න ඕන කියලා හිතෙන හැම මොහොතකම නිශ්ශබ්දව ඉන්නත් බෑ. ඇත්ත වශයෙන්ම හිතෙන සිතිවිලි ඒවා ඉෂ්ට කරගන්න පුළුවන් හැකියාවයි අතර ලොකු පරතරයක් තියෙනවා. තව විදිහකට කියනවා නම් ඇති වෙන ඕනෑ එපාකම් සහ ඒ ඕනෑ එපාකම් වල සංඛ්‍යාව සහ ප්‍රායෝගිකව ඒ ඕනෑ එපාකම් පිරිමහ ගන්න පුළුවන් හැකියාව අතර විශාල පරතරයක් තියෙනවා. මේ ලෝකෙ කිසි කෙනෙක් නැහැ තමන්ට ඕන වෙන හැම දෙයක්ම ලබාගත්ත සහ එපා හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් උණු. එහෙම කිසිඳු මිනිස්සෙක් මේ මිනිස් ලෝකේ ඉතිහාසයේ කවදාවත් ඉඳලා නැහැ. ඉතින් මේ පරතරය වැඩි වෙන්න දුක වැඩි. ඒතර දුක කියා සාමාන්‍යයෙන් කියන්නේ අමුතු දෙයකට නෙමෙයි, තමන්ට ඕන දේ, තමන්ට කරගන්න අවශ්‍ය දේ සහ කරගන්න පුළුවන් දේ අතර තියෙන පරතරයට. ඒතර කරගන්න තමන්ට ඉටු කරගන්න අවශ්‍ය දේ ඉටු කරගන්න පුළුවන් නම් දුකක් නැහැ. හැබැයි ඒ ඉටු කරගන්න බැරි නම් එතන දුක. අවශ්‍යතා දෙකක් තිබෙනවා, එකක්වත් ඉටු කරගන්න බැරි නම් ලොකු දුකක්. අවශ්‍යතා තුනක්, හතරක්, පහක්, එකක්වත් ඉටු කරගන්න බැ, දුක වැඩි. ඒතර දුක දහමේ විස්තර කරන්නේ මේ විදිහට. මේක තමයි ඇත්තම දුක. ඒ නිසා ඒ සාමාන්‍ය සමාජයේ ඇතුලේ ආශාවන් තෘප්තිමත් කරගනිමින් සැප හොයාගෙන යෑමින් සැපත් ලැබෙනවා, දුකත් ලැබෙනවා. සැප විතරක් නෙමේ ලැබෙන්නේ. සමහර විට වැඩියෙන් ලැබෙන්නේ දුක වෙන්න පුළුවන්. වැඩි කාලයක් විඳින්න වෙන්නේ දුක වෙන්න පුළුවන්. මේ සිතිවිලි බොහොම නිදහසේ හිතේ ඇති වෙනවා. බලන්න සිතිවිල්ලක් හිතේ ඇතිවෙන්න කිසිම බාධාවක් නැහැ. කියන්නේ ආශාවක් ඇති කරගන්න සීමා නැහැනේ. ආර්ථික සීමා නැහැ. Tamanta ඕනෙම ආශාවක් හිතේ ඇති කරගන්න පුළුවන්. තට්ටු 10ක ගයක් හදන්න උනත් ආශාවක් ඇති කරගන්න පුළුවන්. ඒ ආශාව ඇති කරගන්න තමන් ළඟ කීයක් තියෙනවද කියන කාරණේ වැදගත් නැහැ. ඒතර කිසිම ආර්ථික සීමාවලින් තොරව ඊළඟට කාලයේ සීමා. තමන්ට කොපමණ ආයස තියෙනවද, කොපමණ විවේකී තියෙනවද, ඒ කාරණා වැදගත් නැහැ ආසාවක් ඇති කරගන්න. ඒතර තමන් සතු හැකියාවන් වත්පොහසත්කම් වල සීමා ගණන් නොගෙන තමා සිතිවිලි ඇති වෙන්නේ. කියන්නේ හීනයක් කෙනෙකුට දකින්න පුළුවන්, දවල් හීන දකින්න පුළුවන් නිදහසේ. ඒට නෑ සීමා මායි. හැබැයි ඒ හීන හැබෑ කරගන්න යනකොට අන්න කීයක් අතේ තියෙනවද, කීයක් බැංකුවේ තියෙනවද, පඩිය කීයද, කාලේ තියෙනවද, දැන් මේ සීමා ඔක්කොම බලපානවා. ඒතර හීන හදාගන්න අසීමිත නිදහසක් තිබුණට හීන හැබෑ කරගන්න තියෙන්නේ බොහෝම සීමිත පහසුකම් ටිකක්. ඒතර අසීමිත වූ හීන සීමිත පහසුකම් වලින් හැබෑ කරගන්න යනකොට සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම වැඩි හීන ප්‍රමාණයක් හීන විදිහටම තියාගන්න වෙනවා. එතකොට සැබෑ නොවුණු සිහින සෑම මිනිස් సంతානයකම එකතු වෙනවා. එකින් එක එකින් එක එකතු වෙනවා. සැබෑ වුණු හීනක් තියෙනවා. හැබැයි ඒවා ටිකයි. ඒ හීනක් ඒ Tamanට ඕනු වුණු ආකාරයටම 100ට 100ක්ම නෙමෙයි. කිසියම් මට්ටමකට සැබෑ වුණු සීන තියෙනවා. එතකොට ඒ හීන ඇතුළෙත් සැබෑ නොවුණු කොටස් තියෙනවා. හැබැයි කොහොත් කිසිසේත්ම හැබෑ කරගන්න බැරි වුණු හීන තමයි වැඩි. දැන් මේ නිසා මේ ගැන හෙවු සමහර චින්තකයන් දැක් පෙනුණා මේ හිත තමයි දුක හදලා දෙන්නේ. මේ ගැටුම හදන්නේ හිත, සිතිවිලි. ඒත් සිතිවිලි නැති කරන්න පුළුවන් නම් මේ ගැටුම නැහැ. හැබැයි සිතිවිලි නැති කරන්න බෑ මේ සිතිවිලිත් එක්ක ජීවත් වෙන සමාජයක. නිතරම හිතන්න ඕනේ සමාජයක ඉඳගෙන නොහිතා ඉන්න බෑ. සමාජයේ ඉන්නකොට හිතන්න ඕනේ දැන් වෙලාව කීයද, කීයටද බස් එකට යන්න ඕනේ, ඇහැරෙන්න ඕනේ කීයටද, මොනවද කන්නේ, කීයක් හම්බ කරන්න ඕනේද, දැන් මේවා හිතන්න ඕනේ. ඒතර මෙහෙම හිතන්ට ඕනේ සමාජයක හැම කාරණයක් පිළිබඳවම සිටිය යුතු තැනක සිටිමින් සිටිවිලි අත්තරින්ට බෑ. ඉතින් ඒ නිසා තමා ඒ චින්තකයන් ඒ සියල්ල අත්හැරලා ඒ සමාජය අත්හැරලා තමන් කළ වෘත්තීය රැකියා අත්හැරලා විවාහ ජීවිතය අත්හැරලා ඒ සමාජ යුතුකම් වගකීම් සියල්ල අත්හැරලා වනගත වුණේ. හිමාලයට ගියේ. ගිහිල්ලා මහා ප්‍රයත්නයක් ගත්තා මේ හිත නැති කරන්න. නොහිතා ඉන්න. සිතිවිලි නිෂේධනය කොට දමන්න. ඉතින් එයින් ජයගත් ඇත්තන් හිටියා. ඒ ඇත්තන්ට තමයි ධ්‍යානලාභී, සමාපත්තිලාභී ඍෂිවරු කියා කියන්නේ. ඒ කිසියම් යම් යම් මට්ටම් වලින් තමන්ගේ හිත මර්ධනය කරගත් ඇත්තන් හිටියා. එතරේ ඇත්තෝ ඒ නිසා සුවයකුත් වින්ද, නිදහසක් වින්ද, දැන් හිතෙන්නේ නැහැ වෙනද වගේ දේවල්. ඉතින් ඒ ළඟපාත වැටෙන දෙයක් අනුභව කරමින් හිටියා. දෙය තමා මෝක්ෂය පිළිබඳ තිබුණු අදහස. හැබැයි ඒ ඇත්තෝ දැනගෙන හිටියා ඒ අංග සම්පූර්ණ මෝක්ෂයක් නෙමෙයි. මොකද දැන් ළඟපාත වැටෙන දෙයක් හරි කණ්ඩ බොණ්ඩ ඕනේ. බඩගින්න එනවනේ. ඒ ගැන හිතන්න වෙනවා. සමහර විට ශරීරයට ලුණු අවශ්‍ය නැහැ. ඒතකොට ලුණු හොයාගෙන නගරයට ගමට යන්න වෙනවා. නාන්න වෙනවා. දැන් මේ වගේ කාරණාත් තියෙනවා. ඉතින් බෙහෙත් හේත් ගන්නටත් වෙනවා. වහිනකොට නොතෙමෙන තැනක් හොයාගන්න වෙනවා. ඒතර ඒ නිසා මේ ඒව ගැන හිතන්න. ඒතකොට කිසියම් සිතුවිලි ටිකක් තව ඉතුරු වුණා. ඒ හේතුව නිසාම ඒ ඇත්තෝ ඒ මෝක්ෂය පරම මෝක්ෂයක් විදිහට කිව්වේ නැහැ. මෝක්ෂයක් තමයි. විමුක්තියක්. හැබැයි පරම විමුක්තිය නෙමෙයි. පරම විමුක්තිය ලැබෙන්නේ මරුණට පස්සේ. ඒ නිසා ඒට කිව්වා මහා සමාධිය කියලා. ඒතකොට සමාධියකින් හිටියා. හැබැයි ඒ අංග සම්පූර්ණ සමාධියක් නෙමෙයි. මහා සමාධි කියන වචනේ පාවිච්චි කරේ ඒ මරණයත් එක්ක ලබන සමාධිය. එතකොට අර සිතිවිලි ටිකක් නැති වෙලා යනවා. දැන් එහෙම ඒ අන්තිකුත් තිබුණා. දැන් ඔය පාරවල් දෙකේ ලෝකේ ගමන් කරන කාලෙක තමා බෝධිසත්වයන් වහන්සේ පහළ වෙලා ඒ දැනුවත් හෝ නොදැනුවත් මුල් අවුරුදු 29 දී අර පළවෙනි පාරේ යන්න උනේ. නැත්තම් පළවෙනි මාවතේ ගමන් කළේ. අවශ්‍ය සියල්ලම තිබුණා. සමහර විට පියතුමා ඒ සියල්ලම ලබා දෙන්නත් ඇති. අනාවැකි වලට බය වෙලා. මනුෂ්‍ය ඉතිහාසයේ වැඩිම සැප පහසුකම් ලබා දුන්නු තැනැත්තා විදිහට නැත්නම් ලැබුණු තැනැත්තා විදිහට තමයි සිද්ධාර්ථ කුමාරයා සඳහන් වෙන්නේ. ඒ තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය වෙනටත් කලින් තිබුණා ළඟපාත. එහෙම පරිසරයක් තමයි සුද්ධෝදන පියතුමා හදලා තිබ්බේ. මොකද එතුමා විශ්වාස කරා ඕන හැම දෙයක්ම ලැබෙනවා නම් ප්‍රශ්නයක් නැහැ, දුකක් නැහැ, ගැටලුවක් නැහැ. ඒ තාමනවත් හොයන් යන එකක් නැහැ. Tamanට හිතෙන හැම දෙයක්ම ළඟපාත තියෙනවා නම් ඉටු කරගන්න පුළුවන් නම්. හැබැයි එතුමා නොදැන හිටිය මනෝවිද්‍යාවේ කාරණයක් තිබෙනවා. මනෝවිද්‍යාව කියන්නේ මේ සිත පිළිබඳ කාරණයක්. ඒ සුද්ධෝදන පියතුමා නොදැන හිටි කාරණයක්, එතුමා විතරක් නෙමෙයි කවුරුවත් නොදැන හිටිය කාරණයක්. කුමක්ද? කෙනෙකුට අවශ්‍ය සියල්ලම හිතන්නත් කලින් ලැබෙනවා නම් ඒ මහා ඒකාකාරී ජීවිතයක්. ඒ ජීවිතේ මහා ඒකාකාරී ජීවිතයක්. තමන්ට අවශ්‍ය හැමදේම හිතෙන්ඩත් කලින් ඕන කියලා හිතෙන්ඩත් කලින්ම අතට ලැබෙනවා නම් ඒ ජීවිතේ කෙනෙකුට හිතන්න පුළුවන් මහා වාසනාවන්ත ජීවිතයක්, හරීම තෘප්තිමත් ජීවිතයක්, සතුටුදායක ජීවිතයක් නෑ. ඒ ජීවිතේ හරීම පාළු ජීවිතයක් බවට පත් වෙන ඒකාකාරී ජීවිතයක්. එතන ඒකාකාරීත්වයෙන් සිද්ධාර්ථ කුමාරයා පීඩා වින්දා. මේකද ජීවිතය කියන ඒ විමතිය එතුමාණන්ගේ සිතේ පහළ වෙලා තිබ්බා. මේකද ජීවිතේ. හැමදේම යම් කප්රුකකින් වගේ ලැබෙනවා. දෙහිම සිටින විට තමයි අර සතර පෙර නිමිති කියන දේ උන්වහන්සේ දුටුවා කියා සඳහන් වෙන්නේ. එතකොට එයින් මේ ලොකු කම්පනයක් ඇති වෙලා තිබෙනවා. අර හිර වෙලා තිබිච්ච ඒකාකාරී බව නැමැති හිර කුටිය ඒක දෙදරලා ගියා. දෙදරලා ගිහිල්ලා ඉතින් ඒ කතන්දරය අපි කවුරුත් දන්නවනේ. ඉතින් උන්වහන්සේ කල්පනා කරා මේ නම් සැබෑ සැපයක් නෙමේ විඳින්නේ, මේක හීනයක් වගේ. මේ හීනය නැති වෙන වෙලාවක් එයි. ඉතින් ඒ හීනය නැති වෙන්න කලින් අවදි වෙන එක හොඳයි කියලා උන්වහන්සේ ඒ සඳහා ඒ කාලේ අනුගමනය කළ ක්‍රමයකට අවතීර්ණය වුණා. අප අහලා තියෙන විදිහට මේ අත්ථ කිලමතානු යෝගය අර සිතිවිලි පෝෂණය කිරීම වෙනුවට ඒ සිතිවිලි මර්ධනය කරන පිළිවෙතට ගියා. දැන් තමන්ට ඕන හැමදේම ලැබුණානේ. ඒතර දැන් ඕන කිසිම දෙයක් ලබා නොගෙන ඉන්න අන්තයට ගියා. ඒතර මේ අන්ත දෙක ඔය කාම සුඛල්ලිකාණ යෝගය කියන්නේ යම් කිසි කැමැත්තක් හිතේ එනවාද ඒ කැමැත්ත ඉෂ්ට කරගන්න. ඒත් ඉෂ්ට කරගත්තොත් දුකක් නැහැ. එහෙම තමයි හිතුවේ. ඉතින් බැලු බැල්මට එහෙම වගේ පේනවා. හැබැයි එතන ඊට වැඩිය මහා දුකක් විඳින්න වෙනවා. ඒතර දෙවෙනි අන්තයේ අත්ථ කිලමතානු යෝගය කියන්නේ මේවා මර්ධනය කරන පිළිවෙල. මොනවද ඕනේ ඒ දේ ලබා නොගෙන ඉන්නවා. දැන් එහෙම ක්‍රමයකට උන්වහන්සේ අවතීර්ණ වෙලා අවුරුදු 6ක් ඒ පිළිවෙත පිරුවා. දැන් එහෙම ගිහිල්ලා උන්වහන්සේ ඔය හිතක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න බැරි තරමට ඒ සිතුවිලි මර්ධනය කරමින් මර්ධනය කරමින් ගොස් කිසියම් මෝක්ෂයකට පත් වෙනවා. මෝක්ෂයකට. ඉතින් ඒ ගුරුවරු ප්‍රශංසා කරා, බොහොම ඉක්මනට අපි හිටිය තැනට ඔබත් පැමිණියා. දැන් අපි එකතු වෙලා මේ ඉස්කෝලේ කරගෙන යන් ඔබත් උගන්නන්න මාත් උගන්නන්නම්. ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරා මේ මා හෙව්වේ මේද? දැන් මෙහෙම විමුක්තියක්ද මා හෙව්වේ? තවම අතෘප්තිය තියෙනව නේද හිතේ? අතෘප්තියේ ගින්න තාම ඇවිලෙනවා. තව යමක් හොයන ගතිය තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ඒ ලැබුණු තනතුරත් ප්‍රතික්ෂේප කරලා ඒ ගුරුවරුන්ගෙන් ගුරුවරු දෙතුන් දෙනෙක්ගෙන්ම ඒ තනතුරු ලැබුණා. ගුරුවරයෙක් විදියට කටයුතු කරමු කියලා ඒ තාපස ඉස්කෝලවල. ඉතින් උන්වහන්සේ ඒකත් ප්‍රතික්ෂේප කළා. තව මගක් අහන්න කෙනෙකුත් නැහැ, දන්න කෙනෙකුත් නැහැ. ඒ උන්වහන්සේටම හොයාගෙන යන්න උනා. එහෙම යනකොට ඒ හිටිය උන්වහන්සේට ආවතේව කරමින් හිටිය ඇත්තනුත් උන්වහන්සේ වත්තරලා ගියා. ඒ කතන්දරේ තියෙන හැටියට ඉන්පස්සේ කොහොම හරි උන්වහන්සේ මේ මැදුම් පිළිවෙත උන්වහන්සේ විසින්ම අනාවරණය කරගත්තා. ඉතින් මොකද්ද මැදුම් පිළිවෙත? අර කාමසුකල්ලිකානු යෝගය සහ අත්තකිල මතානු යෝගය මේ යෝග දෙකටම නොයා, යෝගී කියන්නේ යෙදීම් කියන එක, එකතු වීම, මේ දෙකටම යන්නේ නැතුව සිටීම. ඒතර සිටිවිලි පෝෂණය කරන්නෙත් නැහැ, සිටිවිලි මර්ධනය කරන්න යන්නෙත් නැහැ. ඒ දෙකම වෙනුවට ඊට වඩා වෙනස් අභ්‍යාසයක උන්වහන්සේ යෙදුණා. කුමක්ද? මේ ආනාපානසති කියන අභ්‍යාසය. උන්වහන්සේ බෝමුල වැඩ සිටියාම සිහිපත් වුණා කියනවා කුඩා අවදියේ අර වක්මගුලක් දවසේ පියතුමා සීසාන විට එලිමහනේ පලක් බැඳගෙන තමන්ගේ ස්වභාවික ආස්වාස ප්‍රස්වාස දිහා සිහියෙන් බලාගෙන සිටිය බව. ඒ අත්දැකීම උන්වහන්සේට මතක් වුණා. ඒ මතක් වීමත් එක්ක උන්වහන්සේගේ සිතට ලොකු සතුටක් පැමිණි බව සඳහන් වෙනවා. ඒතර එතෙක් කාලයක් ඒ සතුට තිබුණෙත් නැහැ. ඔය සිතිවිලි නැති කරලා, හිත හිස් කරලා, හිතත් නැති කරලා ඒ පැත්තට යන ඇත්තන්ට, ඒ අභ්‍යාසවල යෙදෙන ඇත්තන්ට ඇත්තටම සතුටක් නැහැ භාවනාවේ. ඒ ඇත්තු විඳින්නේ ලොකු දුකක්. සිතිවිල්ලක් එන වාරයක් වාරයක් පාසා තමන්ව අසතුටටපත් කරගන්න. මොකද බලාපොරොත්තුව සිතිවිලි නැතුව සිටීම. දෙහෙම ඉන්නකොට එනේන සිතිවිල්ලක් පාසාම ඇතිවෙන්නේ අසතුට. දැන් 100%ක නිශ්ශබ්දතාවයේ කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඇහෙන ශබ්දයෙන් ශබ්දයට ඒතනත්තා අසතුටටපත් වෙනවා. එතකොට වැඩි වාර ගණනක් සතුටටපත් වෙන්න නෙමෙයි අවස්ථාව තියෙන අසතුටටපත් වෙන්න. ඒතර උන්වහන්සේට කාලෙකින් පස්සේ ලොකු හදවතේ සතුටක් ප්‍රමෝදයක් ඇති වෙලා තිබෙනවා. අර සිද්ධිය මතක් වුණාම මම මේ සිතිවිලි මර්ධනය කිරීමට යන්නෙත් නැතුව, සිතිවිලි වලට කෑම දෙන්න යන්නෙත් නැතුව පැත්තකට වෙලා බලාගෙන හිටියනි කියලා. එතන මේ තමා බෞද්ධ භාවනා මාර්ගයේ පදනම. කුමක්ද? පැත්තකට වෙලා බලාගෙන සිටීම. මේ සිහිය කියන වචනේ මේ කල්යාණ මිත්‍රයන් නිතර නිතර අසා ඇති වචනයක් හරියට මේ දවස්වල අහන්න ලැබෙනවා. සිහිය, සතිය, සිහි කල්පනාව, සිහි බුද්ධිය. දැන් මේ වචන වලින් කියවෙන සරලම අර්ථේ නම් එකතු නොවි සිදුවන දේ නිරීක්ෂණය කිරීම. එකතු නොවි, එකතු නොවි ඉන්න. හිතත් එක්ක එකතු නොවි හිත කරන්නේ කුමක්ද? හිතේ වෙන්නේ මොනවද? හිතට කුමක්ද සිදුවෙන්නේ? බලාගෙන ඉන්න. දැන් ඒ අලුත්ම ප්‍රවේශයක්. එතකොට මේ භාවනා කියන වචනය එන්නේ එතනින්. ඊට කලින් තිබුණු අර අභ්‍යාසවලට භාවනා කියා සඳහන් කළා නැහැ. ධ්‍යාන කියලා තියෙන්නේ. ඒ ධ්‍යාන කියන වචනේ තියෙන්නේ. ඒ ධ්‍යානවල හිර වෙලා තිබිච්ච විමුක්ති මාර්ගය භාවනාවට ගෙනාවේ බුදුරජාණන් වහන්සේ. භාවනා කියන වචනේ අර මුලින්ම කීවා වගේ තියෙන ඒ වචනේ බොහෝ දෙනෙක් අර්ථ දක්වන්නේ හිත එකඟ කර ගැනීම, හිත නැති කිරීම, නොසිතා සිටීම වගේ අදහස. ඒ නිසා තමයි භාවනා කරන්න බෑයි කියලා බොහෝ දෙනෙක් පසුබට වෙන්නේ. මොකද හිත දුවනවා, සිතිවිලි එනවා. සමහර විට පැමිණිලි චෝදනා තියෙන්න පුළුවන්. මේ භාවනා කරන්න පටන් ගත්තාම වෙනතටත් වැඩිය සිතිවිලි එනවා කියලා. ඉතින් ඒ නිසා භාවනාව කරගන්න බෑ. ඒක ඇත්තටම බෑ. එහෙම අපි භාවනා කරන්න ගියොත් කරගන්නම බෑ. ඔය හිත නැතිකරන්න, සිතිවිලි නැතිකරන්න ගියොත් ලේසි නෑ. අර ඊයේ කිව්වා වගේ දැන් කැස්ස තියෙනවනම් මොන හේතුවක් නිසා හරි, ඉතින් එහෙම ඒ කැස්ස තියෙන කෙනෙක් අහින් නැතුව ඉන්න උත්සාහ කරනකොට ඒක මහ වෙහෙසක්. හැබැයි තින් දත්මිටි කාගෙන එහෙම ඉන්න පුළුවන්. ඒක දුකක්. ඒ නිරෝගී වෙන්නේ නැහැ එහෙම හිටියා කියලා. කැස්ස සනීප වෙන්නේ නැහැ එහෙම. ඒතර අන්න ඒ බඳු දැඩි පාලනයක් නිසා කිසියම් తాවකාලිකව, කියන්නේ කිසියම් කෙටි කාලයකට කෙනෙකුට ඒ මර්ධනය කරගෙන ඉන්න පුළුවන්. තද කරගෙන. හැබැයි මේවා නැවත මතුවෙනවා. ওই දහමේ වචන දෙකක් තිබෙනවා. ආසව සහ අනුසය කියලා. මේ වචන අහලත් ඇති. ආසව අනුසය ඔය සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණක්ම තිබුණු නුවණක් විදිහට දහමේ විස්තර කරනවා. ආසයානුසයේ ඥානය, ආසයානුසයේ ඥාන. ආශ්‍රව අනුසය දන්නා නුවණ අනිත්‍යයි කියන. මේ ආශ්‍රව අනුසය කියා කියන්නේ පේන්න තියෙන දේවල් නෙමෙයි. දැන් පේන්න තියෙන්නේ මොනවද? කෙනෙක් hina වෙනවා නම් ඒ පේන්න තියෙනවා. සතුටින් ඉන්නවා නම් පේන්න තියෙන අනිත්‍යයට පුළුවන් දැනගන්න මෙයා ඉන්නේ සතුටින්. කෙනෙක් හිතවත්ව, බොහොම හිතවත්ව ආදරයෙන් කතා කරනවා නම් ඒ ආදරයත් පේන්න තියෙනවා, හිතවත්කමත් පේන්න තියෙනවා. කෙනෙක් බණිනවා නම් ඒ බැනුමත් ඇහෙනවනේ ඉතින්. එතකොට ඒ තරහත් පේන්න තියෙනවා. මේවා පේන්න තියෙන දේවල්. හැබැයි තරහක් තියාගෙන බණින් නැතුව ඉන්න පුළුවන් කෙනෙකුට. හිතේ තරහක් තියාගෙන hina වෙන්නත් පුළුවන්. කවුරු හරි දැක්කාම සන්තෝෂෙන් වගේ hina වෙන්න පුළුවන්. හැබැයි හිතේ තියෙන තරහක් නොදකින්න තිබ්බනම් හොඳයි. ඒ හැඟීම හිතේ තියෙන්නේ. ඒ සිතිවිල්ල යටපත් කරගෙන hina වෙන්න පුළුවන්. එතකොට අර පිටින් ඉන්න අයට පේන්නේ මෙයා සතුටින් ඉන්නවා වගේ. හිතවත්තු ඉන්නවා වගේ. නමුත් ඇත්ත ඒක නෙමෙයි. ඇත්ත මොකද්ද? අර තරහ හිතේ තියෙනවා, අසතුට හිතේ තියෙනවා. හැබැයි ඒක එළියට පේන්නේ නැහැ. එතකොට එළියට පේන දේවල් ටිකකුත් තියෙනවා, නොපෙනෙන ටිකකුත් තියෙනවා. ඇත්තටම තරහින් නම් ඉන්නේ, අනිත්‍යය දන්නවා මෙයා තරහින් ඉන්නේ කියලා. ඒක පේනවා නම්, පෙන්නනවා නම්, බුම්මගෙන ඉන්නවා නම්, රවාගෙන ඉන්නවා නම්, බනිනවා නම්, කතා නොකර ඉන්නවා නම්, අඩි හප්පනවා නම්, ඒතර අනිත්‍යය දන්නවා මේ තරහින් තමයි ඉන්නේ. එයාත් දන්නවා තරහින් ඉන්න බව. Taman තරහින් ඉන්න බව Tamanුත් දන්නවා, අනිත්‍යය දන්නවා. හැබැයි Taman දන්නවා Taman තරහින් ඉන්නේ කියලා. එය ප්‍රකාශ කරන්නේ එතකොට අනිත්‍යයට ඒක දැනගන්න බෑ. අනිත්‍යය හිතනවා නෑ තරහින් නෙමෙයි ඉන්නේ. හැබැයි Taman දන්නවා තරහින් ඉන්නේ කියලා. මේ දෙවෙනි මට්ටම. තුන්වෙනි මට්ටම මොකද්ද? ඒවා මතු පිට නෑ දැන්. තරහ කියන එක මතු පිට නෑ. ඉතින් හිතන් ඉන්නවා ඒ තරහ නෑ දැන්. හරි හොඳයි. ආසාවකුත් නෑ. හරි හොඳයි කියලා. හැබැයි ඒවා ඕන වෙලාවක මතු වෙන්න පුළුවන්. තර නිදාගෙන සිටින අවස්ථා තියෙනවා. මොනවද මේ සිතිවිලි? නිදාගෙන ඉන්නවා. ඒක තමයි අනුසය කියලා කියන්නේ. අනුසය, අනු කියන්නේ ඇතුලේ සයනය කරනවා. මතු පිට නෙමෙයි, ඇඳ උඩ නෙමෙයි මේ නිදාගෙන ඉන්නේ. කෙලෙස් ඇඳ යට. තර ඇඳ යට නිදාගෙන ඉන්නේ කවුද කියලා ඇඳ උඩ බැලුවට පේන්නේ නැහැ කාටවත්. ඇඳ උඩ හිස්, ඇඳ උඩ කවුරුත් නැහැ. ඒ නිසා Taman දන්නෙත් නැහැ Tamanගේ හිත ඇතුලේ මොන විදිහේ සිතිවිලි තිබෙනවාද කියලා. එතන මේ සිතිවිලි වල සබහ මට්ටම් තුනක්. හැමෝම දන්න මට්ටමක් තියෙනවා. තමනුයි අනුනුයි දෙගොල්ලම. තමන් විතරක් දන්න මට්ටමකුත් තියෙනවා. තමනුත් නොදන්න මට්ටමකුත් තියෙනවා. දැන් ඔය සීලෙන් කරන්නේ ඔය පළවෙනි මට්ටමේදී කිසියම් පාලනයක් කරන එක. ඒ කියන්නේ තරහක් ඇවිල්ලා බණින්ට හිතුණට බණින්නේ නැහැ. දැන් පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඒ ශික්ෂාපදේ සමාදන් වුණාම ඒ සමාදන් වෙලා හරි නැතු හරි කෙරෙන්නේ මොකද්ද? තරහක් ආවට බණින්නේ නැහැ. බණින්ද හිතෙනවා. එහේ සිතිවිල්ල එනවා. සිතිවිල්ලාවට බණින්නේ නැහැ. තර පාලනයක් තියෙනවා. හිතට තරහ එනවා. හැබැයි ඒ කටින් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ ශික්ෂණයක්. එතකොට එයින් අනිත්‍යයේ හිත රිදීම් වෙනවා නම් ඒවා වෙන්නේ නැහැ. ඒ සීලේ පිටලා ඉන්නකොට. ඒ වගේම තමන් අතින් බරපතල කර්ම සිද්ධ වෙන්නේත් නැහැ. තවත් කෙනෙක්ගේ හිතක් රිද්දුවේ නැහැ කියන සතුට තමන්ට තියෙනවා. එතකොට වචනයක් එළියට දැම්මට පස්සේ එයින් වෙන හානිය කොපමණද කියලා කියන්න බෑ. කියන්නේ ඒ වචනේ කොපමණ දුරකට හානියක් වෙයිද? ඒ කියලා ඉවරෙන්න සමහරට තප්පරයක් දෙකක් යන්නේ. නමුත් අවුරුදු ගාණක් යනකල් දිගට නොවිසඳෙන නිමාන වෙන ප්‍රශ්න වලක් ඇති වෙන්න පුළුවන් එක වචනයකින්ද. ඒක භවයෙන් භවයට යන්නත් පුළුවන්. ඒතර එහෙම මේ දිග්ගහන සංසාරයක් හදාගන්න නැතුව සීලයෙන් පුළුවන් ගොඩින් බේරගන්න. හැබැයි හිතට තරහ එන ගතිය තියෙනවා. ඒක සීලෙන් නවතින්නේ නැහැ. ඒ ශික්ෂාපදේ පිටියා කියලා හිතට තරහ එන එක, හිතට ආශාව එන එක නවතින්නේ නැහැ. ත්‍රේ සඳහා තමයි ඔය සමත භාවනාවක් තියෙන්නේ. සමත භාවනාව කියන්නේ ඒ හිතට තරහක් හරි ආසාවක් හරි මොකක් හරි බයක් හරි ඊර්ෂ්‍යාවක් හෝ මානයක් මේ කුමන හෝ සිතිවිල්ලක් ආවද ආපු බව දැනගන්නව අත්හැරලා දානවා. ඒ සිතිවිල්ලත් එක්ක තමන් එකතු වෙලා තමන් තරහේ කොටසක් බවට පත් වෙන්නේ. තමන් ආශාවේ කොටසක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ආශාව සිතිවිල්ලට හිතේ වැවෙන්න දෙන්නේ නැහැ. එතනින්ම කඩලා දානවා. දැන් මතු වෙනවා, හිතේ මතු වෙනවා. මතු වෙනකොට දැක්ක ගමන්ම එතනින් කඩලා දානවා. දැන් පොලවක් මොනවත් නැති තනකොළ නැති පොලවක් තියෙනවා කියලා හිතන්න. එතකොට ඕකන දවසක තනකොළ මතු වුණාම කෙනෙකුට කඩලා දාන්න පුළුවන්. මතු වෙන දැල්ලා කඩලා දානවා. ඉතින් ඒ වගේ කාර්යයක් තමයි සමත භාවනාවෙන් කරන්නේ. ඉතින් එහෙම කඩලා දැම්මහම ඒ හිතේ මතු පිටත් දැන් පිරිසිදුයි. දැන් මතු පිටත් තරහක් නැහැ. තරහ විතරක් නෙමෙයි. ඉතින් මොනවා ඒ වගේ කෙලෙස් මතු පිටත් නැහැ දැන්. හැබැයි පොළොව ඇතුලේ මොන විදිහේ ගස් වැල් හදන්න පුළුවන් බීජ තියෙනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඉතින් අපි කවුරුවත් දන්නේ නැහැ මේ 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 පොළොවේ ඇතුලේ මොන විදිහේ ගස් වැල් කටුපඳුරු හදන්න පුළුවන් ඇට වර්ග තියෙනවද කියලා මේ පොළොව ඇතුලේ. කිසි කෙනෙක් දන්නේ නැහැ ඒ ගැන. අපිට දැනගන්න පුළුවන්නේ එක්ක මේක පොළවෙන් උඩට හැදිලා ගස් වැතිලා වැල් හැදිලා එහෙම ආවට පස්සේ ඔන්න දැනගන්න පුළුවන්. ඒ එහෙම නැතුව දැනගන්න අමාරුයි. ඒත් එහෙම පොළව ඇතුලේ තියෙන සජීවී බීජ සජීවී ඇට වර්ග අප්‍රමාණව තියෙනවා. ඒ වගේ හිත ඇතුලෙත් මතු නොවුණු කෙලෙස් විදිහට මතු නොවුණු හැබැයි මතු විය හැකි සජීවී බීජ තියෙනවා. ඒවා තමයි සිතිවිලි විදිහට උඩට ඇවිල්ලා නැහැ. ඇතුලේ නිදාගෙන ඉන්නවා. ඒවට තමයි අනුසය කියලා කියන්නේ. ත්‍රාසව කියන වචනේ තියෙනවා. ආසව කියලා කියන්නේ ඕනේ වෙලාවක මේවා ගලාගෙන එන්න පුළුවන්. දැන් හරියට ගිනි කන්දක් වගේ. දැන් නිදාගෙන ඉන්න ගිනි කඳු තියෙනවනේ. ඒක සාමාන්‍ය පොළව වගේ. හැබැයි කිසියම් මොහොතක ඒ ගිනි කන්ද පිපුරුවාම මේ ප්‍රශ්නේ මේ එන්නේ අර ඇතුලේ පැහැව පැහැව තිබුණු ඒ ලාව ලෝදිය. මේවා තමයි ගලාගෙන එන්නේ. ඒතර මේවා ඇතුලේ තිබුණා. ඇතුලේ අභ්‍යන්තරයේ තිබුණා. හැබැයි නිදාගෙන හිටියේ. නිදාගෙන හිටියට කිසියම් සිදුවීමකින් මොකක් හරි සිදුවීමක් නිසා එක්ක අකුණක් ගහලා හරි භූමිකම්පාවක් නිසා හරි නැතිනම් පොළවේ සිදුවන වෙනත් විෂමතාවයක් නිසා මේක පුපුරලා එන්න පුළුවන්. එහෙම ආවහම නික ඇල්වතුර නෙමෙයි ගලාගෙන එන්නේ. සීතල ජලය නෙමෙයි. අහුවෙන දේ පුළුස්සා හලු කරන්න පුළුවන් තරම් අධික උෂ්ණත්වයක් තියෙන අධික තාපයක් තියෙන ලාව ලෝදිය. ඒතර ගලාගෙන එන ආසව කියන වචනේ එක තේරුමක් තමයි වෙතට ගලාගෙන එනවා කියන එක. ඒතර එහෙම මහා නිදාගත්ත ගිනි කන්දක් තමයි මනස කියන්නේ. ඒ මනසේ අවස්ථා තුනක් නෙවෙයි කිව්වේ. එකක් තමයි මේක පුපුරලා ගිහිල්ලා ගියපු අවස්ථාවකුත් තියෙනවා. ඊළඟට පුපුරලා ගිහිල්ලා නැහැ. හැබැයි මතු පිටට ඇවිල්ලා තියෙනවා. ඊළඟ අවස්ථාව මතු පිටත් නැහැ. හැබැයි ඇතුලේ නිදාගෙන ඉන්න අවස්ථාව. දැන් අර මොක්ෂේ කියා ඒ ඍෂිවරු සහ තාපසයන් හිතාගෙන හිටියේ ওই දෙවෙනි අවස්ථාවට. දෙවෙනි අවස්ථාවේ සිතවිලි අත්හැරලා යට කරලා හිටියා. ඉතින් එතනදී මතු පිට හිත නිදහස්. හැබැයි අභ්‍යන්තරේ පුපුරා යන්න පුළුවන් ගිනි කන්ද ඒ විදිහටම තිබුණා. ඒ නිසා තමයි ධර්මයේ කියන්නේ එකතාවකාලිකයි, ධ්‍යාන කියන ඒවා තාවකාලිකයි. බලාපොරොත්තු නොවුණු මොහොතක ඒකාග්‍රතාවය නැති වී ගිහිල්ලා තමන් හිතාගෙනවත් හිටියේ නැති දේවල් තමන් අතින් වෙන්න පුළුවන්. ඊටාම භයානක දේවල් කළ පුද්ගලයන් ජීවිතේ කවදාවත් හිතාගෙන හිටියේ නැහැ. එහෙම දේවල් තමන් අතින් වෙයි කියා. ඒ හැම දෙනාගේම හිතේ තිබුණේ බොහොම ලස්සන හීන. බොහොම ලස්සන හීන තිබුණේ. නරක හීන නෙමෙයි. හැබැයි ලස්සන හීන හැබෑ වුණත් නැතත් කවදාවත් නොහිතූ දේවල් කරන්නට යැත්තන්ට සිද්ධ වෙලා තියෙනවා. කුමක් නිසාද? අභ්‍යන්තර පෙළඹීම් නිසා. බාහිර පෙළඹීම් නිසා නෙමෙයි, අභ්‍යන්තර පෙළඹීම් නිසා. ඒ නිසා තමා ඔය විපස්සනා භාවනාව බුදුදහම හොයාගෙන තියෙන. ඒතර මේක සම්පූර්ණයෙන් බෞද්ධ ක්‍රමයක් විපස්සනා කියන්නේ. ඒ අලුත්ම සොයා ගැනීමක්. සමහර සමතේ නම් ඒ කාලේ තියෙන්න ඇති. මේ විපස්සනා කියන්නේ ඊට වැඩිය බොහොම වෙනස් දෙයක්. කුමක්ද? මේ කිසිවක් යට ගහන්නේ නැහැ. යට ගහන්නේ නැහැ. යට ගහන්න නැතුව මතුවෙන සිතිවිල්ල දකිනවා. ඒවට පෝර දාන්නෙත් නැහැ, වතුර දාන්නෙත් නැහැ. ඒතර පෝර වතුර දාන්න නැති තැනකදී ඒ බීජ වියලී යනවා. ඒ සිතිවිලි වලට දිගට පවතින්න බැරි වෙනවා. හැබැයි යට කරොත් ඒව පැලවෙනවා. අනිවාර්යෙන් පැලවෙනවා. ඉතර කොහේට මුල් ලදීද, කොතනින් අංකුරයක් එයිද කාටවත් කියන්න බෑ. ඉතර මේ සතිය කියන කාර්යයෙන් කෙරෙන්නේ මොකද්ද? සිතිවිලි වැපිරීමක් නෙමෙයි, ඒ වගේම සිතිවිලි මර්ධනය කිරීමකුත් නෙමෙයි. හුදෙක් සිතිවිලි හුදකලා කිරීමක්. සිතිවිලි තනි කරන්න. දේවත් එක්ක අපි එකතු වෙලානේ ඉන්නේ. සිතිවිලිත් එක්ක අත්වැල් බැඳගෙන කරට අත දාගෙන අපි රවුම් ගහනවා. මතක් වෙන සිතිවිල්ලත් එක්ක අපි රස්තිය අදු ගහනවා. ඒ සිතිවිල්ල අපිව ඇදගෙන යන ඕනෑම තැනකට අපි යනවා ඒ සිතිවිල්ලත් එක්ක. කාල රේඛාව දිගේ අතීතයට අනාගතයට යන සිතිවිලිත් එක්ක. එහෙම අපි සිතිවිලි වලට සහාය දක්වමින් මේ සිතිවිලි වලට උදව් කරමින් සිටින තාක්කල් අපි දුර්වල වෙනවා, සිතිවිලි ශක්තිමත් වෙනවා. අපිට බෑ කියන්න බැරි තැනකට ඇවිත් තියෙන්නේ දැන්. දේ ඒ ප්‍රශ්නේනේ තියෙන්නේ. හිත දුවනවා. අපිට දුවන්නේ නැතුව ඉන්න බැරි තැනකට ඇවිත් තියෙන්නේ. මොකද අපි එනේන සිතිවිල්ලට හා කිව්වා. එනේන සිතිවිල්ල යමුදර වුමක් කියලා කියනකොට අපි හා කියලා ගියා. ඒ නිසා ඒ සිතිවිලි දැන් ප්‍රබලයි. අපි දුර්වලයි. තවත් ඉදිරියටත් එහෙම හිටියොත් තවත් දුර්වල වෙනවා. ඒ අන්තිමට අපි නැති වෙලාම යනවා. සිතිවිලි තමයි ඊට පස්සේ සියල්ලම පාලනය කරන තැනකට එන්නේ. අපි නෑ. අපිට ඕනේ මොනවද, එපා මොනවද, හරි දේ මොකද්ද, වැරද්ද මොකද්ද, මේ සියල්ලම යට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම සිතිවිලි විසින් පුද්ගලයාව පාලනය කරන තැනකට එනවා. තාම අපි එතෙන්ට ඇවිල්ලා නැහැ. දේ තත්ත්වයට ආවම ඔන්න උමතුණා කියලා කියන්න පුළුවන්. එක් පැත්තකින් උමතුණා කියන්නේ එහෙම දෙයක්. ඒ එතන පුද්ගලයෙක් නැහැ. පිස්සුවක් විතරයි තියෙන්නේ. පිස්සෙක් නෑ, හැබැයි පිස්සුවක් තියෙනවා. පුද්ගලයෙක් නෑ එතන. පිස්සුවක් විතරයි තියෙන මොකක් හරි දෙයකින් උමතු වෙලා. ඒතර මේ පිස්සුව අපිටත් තියෙනවා, හැබැයි මේ 100%ක පිස්සුවක් නෑ තාම. තාමත් අපිට බෑ කියන්න පුළුවන් අවකාශයක් තියෙනවා. ඒතර මේ අවකාශයේ ප්‍රයෝජනෙට ගන්න සිතිවිලි එනවා හිතට, ඒ එන සිතිවිලි එක්ක එකතු නොවි. එයාට රවුමක් ගහන්න ඕන, එයාට යන්න අරින්. Taman නවතින්න. ඉන්න තැනම ඉන්න. ඔව් කියන්න ඕනෙත් නැහැ, බෑ කියන්න ඕනෙත් නැහැ. ඉන්න. නිසොල්මනේ ඉන්න. එහෙම ඉන්න පුළුවන් ලස්සන තැනක් බුදුරජාණන් වහන්සේ අපට හොයලා දීලා තියෙනවා. හුස්ම. හුස්මත් එක්ක ඉන්න. ආශ්වාසයත් එක්ක ඉන්න. ප්‍රශ්වාසයත් එක්ක ඉන්න. ඒතර කොහෙවත් යන්න ඕනේ නැහැ. සිතුවිලි නැති කිරීමක් නෙමෙයි පැහැදිලිව තේරුම් ගන්න ආනාපාන සතිය කියන්නේ. සිතුවිලිත් එක්ක එකතු නොවි සිටීමක්. ඔබ පැත්තකට වෙලා ඉන්නවා. හුස්මත් එක්ක ඉන්නවා. ඇතුල් වෙන හුස්මත් එක්ක පිට වෙන හුස්මත් එක්ක. සිතුවිලි ඇවිත් අඬ ගහනවා, කතා කරනවා. පුරුද්දට. ඔබට ඇහෙනවා. ඒ හැම සිතිවිල්ලක්ම ඇවිත් ඔබව ඔබට ආමන්ත්‍රණය කරන හැටි. අඬ ගහනවා, ඇහෙනවා, පේනවා. හැබැයි ඔබේ ප්‍රතිචාරයක් නැහැ. කිසිම ප්‍රතිචාරයක් නැහැ. අන්න ඒ ස්වභාවයට තමයි උපේක්ෂාව කියා කියන්නේ. උපේක්ෂාව. මධ්‍යස්ත බව. හා කියන්නෙත් නැහැ, බෑ කියන්නෙත් නැහැ. ඒ කිසිවක් කියන්න අවශ්‍ය නැහැ. ආකේනා දැනගන්න එයා කියන්නේ මොකද්ද? ඇහුම්කන් දෙන්න, නිහඬ වෙන්න. ඒතර කවුද ආවි කියා දැනගන්නට නම් හොඳ සිහියක් තියෙන්න ඕනේ. දැන් අපි වෙනම ලෝකෙක හිටියොත් දන්නේ නැහැ කවුද ආවේ. ඊළඟට අපි අදගෙන යන්න පුළුවන්. ඒ බව අපි දන්නේත් නැහැ. නැ හොඳ අවධානයකින් ඉන්න. හැම හුස්මක්ම දැනගන්නට නම් ලොකු අවධානයක් තියෙන්න ඕනේ. මොකද හුස්ම කියන්නේ සද්ද කරගෙන, ගෝසා කරගෙන පෙර කසකාරිව අරගෙන ඇවිල්ලා කස ගහමින් එහෙම එන දෙයකට නෙමෙයි හුස්ම කියන්නේ. බොහොම සියුම්ව, බොහොම නිහඬව ඇවිත් යන දෙයක්. ඒ බඳු සියුම්ව ඇවිත් යන හුස්මක් දැනගන්නට තරම් අපි සියුම් වෙන්නට ඕනේ. අපි අවදිමත් වෙන්නට ඕනේ. එතනම ඉන්න ඕනේ. එහෙම ඉන්නකොට හුස්ම එනවා යනවා විතරක් නෙමෙයි සිතිවිලි එන බවත් පේනවා. තෑවිත් කියනවා ඔය මොකද්ද කරන්නේ? ඔක මහා එකාකාරී වැඩක් නේ. මොකද හැම හුස්මක්ම ඉතින් බොහෝ දුරට එක වගේනේ. ඒ වගේ කිසි රසයකුත් නැහැ. හුස්මක් දැනගත්ත කියලා මොකද්ද තියෙන රසය? ඊට වැඩිය රසවත් දෙයක් තිබුණා ඊයේ. අපි ඒ ගැන ටිකක් හිතමු. එහෙම නැත්නම් හෙට ඊට වැඩිය රසවත් දෙයක් කරන්න තියෙනවා, ගමනක් යන්න තියෙනවා. ඒ ගැන අපි ටිකක් කල්පනා කරමු, සැලසුම් කරමු කියා මේ සිතිවිලි ඇවිත් අපි වන්දනවා. මේ ලනු දෙනවා. ඉතින් අර අපිත් ඒ දෙන ලනුව ගිලිනවා. ওই සිතිවිලි ඇවිත් කියන දෙයට අපි රැවටෙනවා. ඉතින් ඇත්තටම මේ අපි අනිත් අයට බයිනව රැවට්ටුවා කීකේ. මොහොකට හරි රැවට්ටුවාම අපි එයාට බයිනව මාව රැවට්ටුවා නේද කියලා. ඉතින් ඇත්තටම නම් අපිව මහ බරපතල විදිහට රවට්ටලා තියෙන අපේම සිතිවිලි. අපි වැඩිපුරම රැවටෙන්නේ අපේම සිතිවිලි වලට. ඇත්තටම අනුන්ට රැවටුණා කියලා කියන්නේත් අපේම සිතිවිල්ලකට රැවටුණාම තමයි. يعني කාටවත් අපිව රවට්ටන්න බෑ, අපි රැවටෙනවා. අපි අපේම සිතිවිලි වලට රැවටිලා තියෙන නිසා අනිත් ඇයට බොහොම පහසුවෙන් පුළුවන් වංචා කරන්න, මුලා කරන්න. තර තමන්ට තමන් රැවටුණු කෙනෙක් අනුන්ට රැවටෙන එකේ පුදුමයක් නැහැ. හැබැයි අපි සියලුම උත්සාහයන් ගන්නේ මේ අනුන්ට නොරැවටීන්ට. රවට්ටන්න නැති අයව ආශ්‍රය කරන්න, රවට්ටන අයව ඈඩ් කරන්න. නඩු දානවා, රැවට්ටුවා කියලා නඩු දාන්න පුළුවන්, වංචා කරා කියලා වන්දි ඉල්ලන්න පුළුවන්. හැබැයි ඒ සියල්ල අතර අපි නැවත පිරිමැසිය නොහැකි තරම් අපටම හානි කරගන්නවා අපේම සිතිවිලි වලට රැවටිලා. ඒ නිසා කිසියම් ශක්තියක් ඇති කරගන්න වහල් වෙන්න එපා සිතිවිලි වලට. ඒ සිතිවිලි හදන්න යන්නත් එපා. ඒවයි හදන්න දෙයක් නැහැ. ඒ සිතිවිලි වලට ලස්සනට පාට ගාලා සරසල හොඳ කෙනෙක් කරන්න හදන්න එපා. සිතිවිල්ල සිතිවිල්ල විදිහට දකින්න. එයා මොනවා කිව්වත් ඒ කියන දෙයට ඇහුම්කන් දෙන්න. හැබැයි එකතු වෙන්න ඕනේ. සිතිවිල්ල තනියම ආවද එයාට තනියම ඉන්න දෙන්න. ඒ සිතිවිලි වලට තනි රකින්න යන්න එපා. මක් නිසාද ඔය සිතිවිලි එන්නේ? ඔබට තනි රකින්න ඔබ දුකෙන් ඉන්න වෙලාවක. ඒ සිතිවිලි ඔබ වරන් ගිහිල්ලා අතරමං කරන්නේ මහා දුකක. අතරමං කළ ඒ සිතිවිලි යනවා යන්නේ. තනියමයි දුක් විඳින්න වෙන්නේ. සිතිවිලි වලට තනියම එන්න පුළුවන් නම් තනියම ඉන්න දෙන්න. එයාව හිටපු ආවේ. ඔබ ඉන්න ඔබේ හුස්මත් එක්ක. බලන්න ඒ සිතිවිල්ලක් හිතට ආපු වෙලාවේ මොනම සිතිවිල්ලක් හරි මොනම දෙයක් හරි මතක් වුණු වෙලාවේ බලන්න සිදුවෙන්නේ ආස්වාසයක්ද ප්‍රස්වාසයක්ද? ඒ ආස්වාසය සම්පූර්ණයෙන් අත්දකින්න, ප්‍රස්වාසයත් සජීවීව අත්දකින්න. තරහ සිතිවිල්ල අසරණ වෙනවා. සිතිවිලි පුහුණු වෙලා පුරුදු වෙලා නැහැ තනියම ඉන්න. සිතිවිලි හැම සිතිවිල්ලකටම සහකාරියෙක් අවශ්‍යයි, සහකාරියෙක් අවශ්‍යයි. ඉතින් අපි ස්වේච්ඡාවෙන්ම හැම සිතිවිල්ලකම සහකරුවා බවට පත් වෙනවා, සහකාරිය බවට පත් වෙනවා. ස්වේච්ඡාවෙන් අපිට ලැබෙන දෙයක් නැහැ. හැබැයි යා පොරොන්දු දෙනවා. අර දෙය දෙන්නම්, මේ දෙය දෙන්නම්. ඒ පොරොන්දු වලට අපි රැවටිලා ඔය එන හැම සිතිවිල්ලකටම අපි සහකරුවෙක් සහකාරියෙක් වෙලා අතරමං වෙනවා. ඒ වෙනුවට මෙතනම නවතින්න, වර්තමානයේ ඉන්න. වර්තමානිය තමයි ඔබේ නිවහන. ඔය සිතිවිලි අපි ඔය එක්ක යන්නේ අනුන්ගේ ගෙවල් වලට. අතීතය කියන්නේ අපිට අයිති දෙයක් නෙවෙයි. ඇත්ත අපිට එහි අයිතියක් තිබුණා. ඒ කවද්ද? එදා. අද නෙමෙයි. එදා අපිට එහි අයිතියක් තිබුණා. හැබැයි අද ඒ අයිතිය නැහැ. අද අපි එතෙන්ට යනවා නම් යන්නේ අනුන්ගේ ගෙදරකට. අනුන්ගේ ගෙදරකට අපි මේ සිතිවිලි අවිත් එක් කරන් ගියාම අපිට සිද්ධ වෙනවා ඒ අය කියන විදිහට ඉන්න. ඉතින් ආයෙත් අපි බැනුම් අහනවා. හොඳට බලන්න. ඔය අතීතයේ බැනුම් අහයි සිද්ධියක් මතක් කරාම මොකද වෙන්නේ කියලා ආයෙත් අපිට බැනුම් අහන්න වෙනවා. මතක් වෙන වාරයක් පාසා බැනුම් අහනවා. ඉතින් අපි හිතනවා මේ කවුරු හරි බයිනවා. ඉතින් අර එදා බැනපු මනුස්සයත් එක්ක අපි රණ්ඩු වෙනවා. ඕ. හැබැයි ඇත්තටම නම් එයා අහිංසකයි. එයා එකපාරක් බැන්නා. ඒක ඇත්ත. හැබැයි ඒ සිද්ධිය ඉවරයි. දැන් එහෙම සිද්ධියක් ආයෙ වෙන්නේ නැහැ. නැවත වෙන්නේ නැහැ. හැබැයි ඒ ඉවර වුණු සිද්ධියකට සිතිවිලි ඇවිත් අපි එක් කරන් ගිහිල්ලා නැවතත් ඒ සිද්ධිය අපිව ඇතුද්දා හිර කරලා ඇදලා දාලා යලි යලිත් යලි යලිත් අපි වාසරණ කරමු. පැහැදිලිව තේරුම් ගන්න, අතීතය කියන්නේ ඔබට අයිති දෙයක් නෙමෙයි. ඒ කිසිම අයිතියක් නැහැ. අනාගතය කියන්නේ අයිති දෙයක් නෙමෙයි. අපිට කිසිම අයිතිවාසිකමක් කියන්න බැරි තැන් දෙකක් තමයි අතීතය අනාගතය කියන්නේ. ඒ තැන් වලට ගියාද අපි අතරමං වෙනවම. දහමේ කියන්නේ මොකද්ද? ඔබේ ගෙදර ඔබ ඉන්න. ඔබේ නිවහනේ ඉන්න. ඔබේ නිවහන කුමක්ද? මේ මොහොත. මේ මොහොත. ඔබේ ගෙදරට ඇවිත් කාටවත් බෑ ඔබට කරදර කරන්න. එන්න පුළුවන්. හැබැයි එන හැම දෙනාම අමුත්තන්, ආගන්තුකයන්. අයිතිකරුවන් නෙමෙයි. ඒතර වර්තමාන මොහොතට නෑ අයිතිකාරයන්. ඔය කිසිම සිතිවිල්ලකට වර්තමාන මොහොත අයිති නෑ. ඒවා අතීතයෙන් ආ සිතිවිලි වර්තමානයට ආගන්තුකයන්. ඔබ ඉන්න ඔබේ ගෙදර. ඔබයි ගෘහමූලිකයා. තර වර්තමානයේ කෙනෙක් සිහියෙන් ඉන්නවද, ඒ තැනැත්තාපත් වෙනවා වර්තමාන මොහොත නැමැති නිවහනේ ගෘහමූලිකයා හෝ බවට. සිතිවිලිපත් වෙනවා ආගන්තුකයන් බවට, අමුත්තන් බවට. ඉන් කොහොවද ආපු අමුත්තා කියලා දැනගන්න. ඒ ඕනේ අමුත්තෙකුට එන්න ඉඩ අරින්න. ලස්සන අමුත්තන් එනවා, අවලස්සන අය එනවා, උගත් අය, නූගත් අය. කෑ ගහගෙන එන අමුත්තෝ එනවා නිස්සද්දව. ඒ කොහොමවත් ඒ සියලු දෙනාම අමුත්තන්. අමුත්තන්ගේ ස්වභාවය මොකද්ද? ඇවිත් යන බව. ඇවිත් යනවා, පදිංචි වෙන්නේ නැහැ. කිසිම අමුත්තෙක් පදිංචි වෙන්නේ නැහැ, ඇවිත් යනවා. ටික වෙලාවක් ඉන්නවා. ඒ ඉන්න කාලය තුල ඔබ අවධානයෙන් ඉන්න. ඔබේ ගෙදරට ආවේ කවුද දැනගන්න. ඒ තැනැත්තා ආපහු යනකල් අවධානයෙන් ඉන්න. ඒ අවධානයෙන් ඉන්න හුස්ම උදව් කරගන්න. අන්න එතනදී සිතිවිලි තිබුණත් නැතත් ඔබට ලොකු සැනසිල්ලක් අත්දකින්න පුළුවන්. ගැඹුරු සංසුන්තාවයක්, ගැඹුරු නිශ්චලතාවයක්. සිතිවිල්ලක් තියෙනවද නැද්ද ප්‍රශ්නයක් නෑ. තිබුණත් එකයි නැතත් එකයි. සිතිවිලි වලට බෑ ඒ නිහඬියාව විඳින්න. ඒතරේ දහමේ තියෙන සංසුන්තාවය විස්තර කරන්නේ මේ විදිහට. නිවැරදි සංසුන්තාවේ සම්මා සමාධිය විස්තර කරන්නේ මේ විදිහට. කිසිම අමුත්තෙක් එක්ක ඔබට නෑ පෞද්ගලික බැඳීමක් හෝ ගැටීමක්. තියෙන උපේක්ෂාවක්. ඕන කෙනෙක් ආවා, ඕන කෙනෙක් ගියා, කාටවත් එන්න කියලා ආරාධනා කරලා ගෙන්න ගන්නෙත් නෑ, එන අයට දොරවල් වහන්නෙත් නෑ. උපේක්ෂාව. ඒ වගේම එන්නේ කවුද? හොඳට එන කෙනා දිහා බලාගෙන ඉන්නවා. හොඳ සිහියක් තියෙනවා. සිහිය සහ උපේක්ෂාවෙන් යුක්ත වූ ස්වභාවයකටයි සම්මා සමාධිය කියා දහමේ විස්තර කරන්නේ. සිහිය සහ සමාධිය. සිහිය සහ උපේක්ෂාව. එතන මේ කාරණා දෙක එකතු වෙනවද? එතන ඇති වෙනවා ගැඹුරු නිශ්චලතාවයක්. ඒ නිශ්චලතාවයේ බිඳින්න බෑ කිසිම සිතිවිල්ලකට. මොන සිතිවිල්ලාවක් ගියා ඔබ ඒ වගේ. එතකොට මේ භාවනාව පිළිබඳ එහෙම පළල් දැක්මක් ඇති කරගන්න. එහෙම නැතු අර හිතේකින් කිරීම කියන පටු අර්ථයෙන්ම භාවනා කරන්න ගියොත් අපිට වැඩි දුරක් මේ භාවනාව කරගෙන යන්න බැරි වෙනවා, අපි හිර වෙනවා. හොඳයි, එහෙමනම් ඒ අත්දැකීම, ඒ අවබෝධය, ඒ විවරණය තේරුම් ගන්න උත්සාහ කරන්න ඊළඟට ලැබෙන විවේකයේදී ටිකක් මෙනෙහි කරලා බලන්න මොනවද මේ කිව්වේ, මොනවද ඇහුනේ, ඒවා එහෙමද වෙන්නේ ඒ ගැන ටිකක් විවේකීව මෙනෙහි කරන්ට. දැන් එහෙමනම් දහවල් ආහාරය ගන්නට. හැම දිනාටම තෙරුවන් සරණයි.